ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ මේ වෙනකොට සිදුවෙමින් පවතින දෑ පිළිබඳව සමාලෝචනයේදන ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය හෙමනම් දැන් අපි මෙවරත් ආරම්භ කරමු මේ සතියට අපිට වාර්තාවන අලුත්ම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටින්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් රුක්ෂි.
අපි මේ වෙනකොට සමස්ත ලෝකීයම අවධානය යොමු වෙලා තියෙන හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වෙනකොට සිංගප්පූරුවට ගිහිල්ලා සිටින්නේ. සිංගප්පූරුවෙන් වාර්තාවන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමු. අවල් අපිට කාරණා දෙකක් වාර්තා වෙනවා. එකක් සිංගප්පූරුවේ හිටපු ජනාධිපතිවරයාට රැඳී සිටීමට තිබුණු කාලය දීර්ඝ කරයිමක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න කියලා යම්කිසි ඉල්ලීමක් කරපු තොරතුරුකුත් වාර්තා වෙනවා. මේ දෙක සම්බන්ධව වැඩිමනක් තොරතුරු ඔබෙන් මුලින්ම විමසා දැනගන්නට කැමතියි මම.
ඔව් දිල්රුක්ෂි, දැන් ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වෙනිදා සිංගප්පූරුවට ගිහිල්ලා ඔහු සිංගප්පූරුවේට ඇතුල් වීම සඳහා වීසා බලපත්‍රයක් ලබා ගත්තා දින 14ක. දැන් ඒ දින 14ක කාලය තව සති දෙකකින් දීර්ඝ කරන්න ඔහු ඉල්ලීමක් කළා තියෙනවා. ඒ ඉල්ලීමට සිංගප්පූරු බලධාරීන් එකඟ වෙලා දැන් ඒ ඔහුට තවත් සති දෙකක් සිංගප්පූරේ රැඳී හිටින්න, ඒ කියන්නේ අගෝස්තු 13 වෙනිදා වෙනකන් සිංගප්පූරේ රැඳී ඉන්න අවසර ලබා දීලා තියෙනවා. දැන් මේ අතරතුරේ තමයි ITJP, එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියලා දකුණු අප්‍රිකාව කේන්ද්‍රගත කරගෙන තියෙන ඒ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ඔවුන් සිංගප්පූරුවේ නීතිපතිවරයාට පැමිණිලක් කළා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. මෙතනදී ITJP කියන මේ සංවිධානය මේකේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ මීට කලින් දකුණු අප්‍රිකාවේ අග්‍රවිනිශ්චකාරවරිය හැටියට හිටපු යස්මින් සූකා. ඇය මීට කලින් අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට වාර්තාවකුත් සපයපු තැනැත්තියක්. ඇයගේ ප්‍රධානත්වයෙන් තමයි මේ විදිහට ගෝඨාභය රාජපක්ෂ විරුද්ධව මේ පැමිණිල්ල එල්ල කරලා තියෙන්නේ. එතනදී ඇය ප්‍රකාශ කරලා තියෙන්නේ සිංගප්පූරුවේ තියෙන යුනිවර්සල් ජුරිස්ඩික්ෂන්, එහෙම නැත්නම් සිංගප්පූරුවේ ජාත්‍යන්තර නීතියක් පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂ 2009 ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන කාලයේදී කරායයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගෙන පරීක්ෂණයක් කරන්න කියලා. මෙතනදී සිංගප්පූරුව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබිච්ච බව. නමුත් ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් සිංගප්පූරුව මේ වෙනකොට හෙළිදරව් කළා නැහැ. බොහෝ වෙලාවට සිංගප්පූරුව මෙවැනි කරුණුවලට පැටලෙන්න අකමැති. ඉතින් මේ අවස්ථාවේදී ඔහුට සති දෙකකින් වීසා බලපත්‍රයේ දීර්ඝ කිරීම පමණක් කරලා තියෙනවා. නමුත් මේ පැමිණිල්ල විභාග කිරීමට හෝ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නඩු නිමිත්තක් සිංගප්පූරුවේ ආරම්භ කරනවායි කියන එක දැනට වාර්තා වෙලා නැහැ. ඉතින් අපිට මීට අමතරව දැනගන්න ලැබෙනවා ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරනවායි කියලා සිංගප්පූරුවෙන් ලබන මාසෙ මැද වෙන්නට කලින් සිංගප්පූරුවෙන් වෙනත් රටකට යන්න ඒක බොහෝ විට මැද පෙරදිග රටක් විය හැකි කියලත් වාර්තා වෙනවා. නමුත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැහැ. මොකද ශ්‍රී ලංකා රජයත් කියලා තියෙනවා ඔහුගේ ගමන් පිළිබඳ ඔහු ශ්‍රී ලංකා රජය දැනුවත් කරපු නැති නිසා ඒ ගැන හරියමක් නිශ්චිත වශයෙන් කියනට අමාරුයි. නමුත් කවදා හෝ හරි හෝ ඔහු නැවත ලංකාවට පැමිණෙයි කියලත් අදහසක් පළ කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා.
ඊට පස්සේ අමල් මේ රාජපක්ෂ පවුලට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳව අපිට තවත් තොරතුරක් වාර්තා වෙනවා. මේ පිළිබඳව හැබැයි අපි මීට කලින් මේ විශේෂාංගිනුත් කතා බහ කරලා තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලි වික්‍රමසූරිය. ඔහුට මේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ලොකු චෝදනාවක් එල්ල වෙලා තිබුණා. අපි ඒ පිළිබඳව මීට කලින් කතා බහ කළා. ටිකක් ඒ පිළිබඳව මතකයක් මම අවදි කරන්න කැමතියි. ඔහුට ඇමරිකානු ඩොලර් 3,32,000ක පමණ මුදලක් මේ වංචා සහගතව ලබාගත්ත කියන කාරණාව සම්බන්ධයෙන් නඩු පැවරීමක් කරලා තිබුණා. විශේෂයෙන්ම මේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන යාම සම්බන්ධව සිදු කරනු කර්තව්‍යයේදී ඔහු මේ ක්‍රියාවලිය සිදු කරලා තියෙනවා කියලා තමයි ඒ දවස්වල කතා බහ වුණේ. දැන් මේ නඩුව අහලා ඉවරලා දැන් ඒ සම්බන්ධව යම් තීන්දුවක් ලැබිලා තියෙනවා කියලායි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මම ලොන් චුට්ටක් මේ චෝදනාව පිළිබඳව ටිකක් කරුණු මතක් කළම ඔහුට මේ සම්බන්ධයෙන් පැනවිලා තියෙන නඩු තීන්දුව පිළිබඳවත් මම කරුණු විමසා දැනගන්නට කැමතියි.
ඔව් දිල්දුක්ෂි, මේක ඇත්තටම ඉතාමත්ම අසාමාන්‍ය නඩුවක්. ඇමරිකාවේ වොෂිංටන් නුවර සාමාන්‍යයෙන් විදේශ තානාපතින්ට විරුද්ධව නඩු පැවරීමක් වෙන ඉතාමත්ම කලාතුරකින්. මීට කලින් එකම එක අවස්ථාවක විතරයි මේ විදිහට විදේශ තානාපතිවරෙක්ට ඇමරිකාවේ නඩුවක් පවරලා ඔහු වරදකරු කළා තියෙන්නේ. ඒ අවස්ථාවේදීත් ඒ නඩුව පවරලා තියෙන්නේ ජෝර්ජියාවේ තානාපතිවරයෙක්. ඔහු බීමතින් රියපදවල ඇමරිකානු පුරවැසියෙක් ජීවිතක්ෂයට පත් කළයි කියන චෝදනාවත. එතකොට ඒ අවස්ථාවේදී ඒ වරද කරන අවස්ථාවේදී ඒකේ වින්දිතෙක් උනේ ඇමරිකානු පුරවැසියෙක්. නමුත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය ඔහු මේ මුදල් වංචාව කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රජයට විරුද්ධව. ශ්‍රී ලංකා රජයට යා යුතු මුදලක් තමයි ඔහු තමන්ගේ සාක්කුවට දමාගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී ඇමරිකාව බලධාරීන් මේ වංචාවට වැඩිය මෙතනදී ඔහුට විරුද්ධව නඩු පැවරුවේ ඔහු මුදල් විසුද්ධීකරණයක් සිද්ධ කළයි කියලා. මේ තමන් වංචනික ලෙස ලබාගත් ඩොලර් ලක්ෂ 3,32,000 මුදල ඔහු කීප අවස්ථාවකදී තම ඥාතියෙකුට සහ තම මිත්‍රයෙකුට ලංකාවේ ඒ මුදල් ප්‍රේෂණය කළයි කියලා වාර්තා වෙනවා. ඒ ප්‍රේෂණය කිරීමේදී ඒක නිසි ආකාරයෙන් නොවීම නිසා නැවතත් ඒ මුදල් වොෂිංටන් නුවර ඒ බැංකුවට යවලා තියෙනවා. ආයමත් ඔහු ඒ මුදල් ලංකාවට එවන්නට උත්සාහ කළා තියෙනවා. මේ හැම අවස්ථාවකම මුදල් ඔහු ප්‍රේෂණය කරන්න ගත්ත හැම උත්සාහයක්ම මුදල් විසුද්ධිකරණ කටයුත්තක් හැටියට සලකලා තමයි ඔහු ඇතර ඩොලර් මිලියන් 2කට ආසන්න මුදලක් විසුද්ධිකරණය කරන්නට සූදානම් වුණා කියන චෝදනාවට ඔහු දැන් වරදකරුණා. ඇතට මේ අප්‍රේල් මාසෙදී ඔහු වරද පිළිගත්තා දිලක්ෂේ. ඒ පිළි අරගෙන ඔහුට දෙන දඬුවම තමයි මේ පහුගිය සතියේ ඒ ඇමරිකා වොෂිංටන් නුවර අධිකරණය ප්‍රකාශයට පත් කරේ. මෙතනදී බොහෝ අය බලාපොරොත්තු වුණා ඔහුට අවුරුදු 5ක විතර හිරදඬුවමක් ලැබේවි කියලා. නමුත් ඒ අවස්ථාවේදී විනිශ්චයවරයා ප්‍රකාශ කරා ජාලිය වික්‍රමසූරිය ඒ තමන් ශ්‍රී ලංකාවෙන් වංචා කරපු මුදල නැවතත් ශ්‍රී ලංකා රජයට ලබා දුන්න නිසාත් ඒ පිළිබඳ ඔහු කනගාටුව විවෘත අධිකරණයේ ප්‍රකාශ කරපු නිසාත් ඔහුට අවුරුදු 5කට අතීත වූ සිරදඬුවමක් ලබා දෙනවා. ඊට අමතරව ඩොලර් 5000ක දඩයකටත් ඔහු යටත් කරනවා කියලා ප්‍රකාශයට පත් කරා. ඉතින් මේ අවස්ථාවේදී ජාලිය වික්‍රමසූරිය මේ නඩු තීන්දුව දෙන අවස්ථාවේදී අධිකරණයේ ඉදිරියේ පෙනී සිටලා අධිකරණයේ සමාව අයද හිටියයි කියලා වාර්තා වෙනවා. මේ නඩු තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේදී ඔහුට දැඩි චෝදනාවක් විනිශ්චයකාරවරයා එල්ල කරා. තමන්ගේ රටේ පුරවැසියන්ගේ ඒ විශ්වාසය බින්දා ඔවුන්ගේ මුදල් වංචනික ලෙස ලබා ගත්ත ඒ විශ්වාසය කඩකිරීම කිසිසේත්ම තානාපතිවරයෙක්ගේ ක්‍රියාකලාපය අනුමත කරන්න බැරියයි කියන පදනම මත තමයි මේ විදිහට ඔහුට දඬුවමක් ලබා දීලා තියෙන්නේ. ඉතින් අවුරුදු 5කට ඔහුගේ ඇඟ බැන්දා කියලා කියන්න පුළුවන් අපේ සාමාන්‍ය විවහාරය අනුව. මේක ඇමරිකාවේ ඔහු ප්‍රොබේෂන් එහෙම නැත්නම් පරිවාසයට ලක් කරලා තියෙනවා අවුරුදු 5කට. ඒ අවුරුදු 5 ඇතුළතදී ඔහු වෙනත් ඕනෑම වරදකට ඔහු චෝදනා ලැබුවොත් ඔහුට අර මේ නඩුවේ නියම වෙච්ච අවුරුදු 5 සිරදඬුවම ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔහු හොඳ කල්කිරියාවෙන් හිටියොත් ඔහුට 5000ක දඩේ පමණක් ගෙවලා අවුරුදු 5ක පරිවාසයෙන් පසුව සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.
දැන් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාව කෙරෙහි සමස්ත අවධානය යොමු වුණා මේ අරගල කරුවන් විසින් දියත් කරපු ඒ අරගල ක්‍රියාදාම සහ ජනාධිපති මන්දිරයට කඩාවැදීම, එහි ගොඩනැගිලි අත්පත් කර ගැනීම, අග්‍රාමාත්‍ය ගොඩනැගිලි වලට ප්‍රවිෂ්ඨ වීම, මේ වගේ නොයෙකුත් කාරණා. දැන් ලංකාවේ මේ සිදුවන සිදුවීමෙන් පස්සේ මේ හා සමගාමී වෙන මීට බොහෝ දුරට සමාන වෙන සිදුවීමක් ඉරාකේත් සිදු වුණා. ඉරාකේ සභාග ආණ්ඩුවේ වැඩිපුර බලයේ තියෙන ආගමික නායකයෙක් වන මුක්තඩා අල් සදාට පාක්ෂික කණ්ඩායම් පාර්ලිමේන්තුවට කඩාවැදිලා එහි ගොඩනැගිලි අත්පත් කරගත්තා. දැන් මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? සභාග ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ? එතකොට අගමැති මුස්තෆා අල් කඩේමි මේ සම්බන්ධව ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවද? මේ පිළිබඳව මං වැඩිදුර කරුණු මීළඟට විමසා දැනගන්නට කැමති යමයි.
දිල්දුක්ෂි, මේ ඉරාකේ පාර්ලිමේන්තුවට කඩාවැදීම ඒකත් ඇත්තට සමහර වෙලාවට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට එහෙම නැත්නම් ජනාධිපති මන්දිරයට කඩාවැටුණා වගේ එකක් වුණා. මෙතනදී මුක්තදා අල් සදා කියන මේ ආගමික නායකයාගේ පාක්ෂිකයෝ පාර්ලිමේන්තුවට කඩාවැටිලා පාර්ලිමේන්තුවේ මේස උඩ බුදියගෙන ඔවුන් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ හැසිරෙච්ච ආකාරය මුළු ලෝකයටම ප්‍රදර්ශනය වුණා. ඔවුන් පාර්ලිමේන්තුව අල්ලගෙන මෙතන අනෙකුත් පක්ෂවලට බලපෑමක් කරා. මුක්තසා අල් සදාගේ පක්ෂයට, එහෙම නැත්නම් ඒ පක්ෂයේ සමාජිකයෙකුට අග්‍රාමාත්‍ය තූරය ලබා දෙන්න කියලා. ඉරාකයේ ඔක්තෝබර් මාසේ මැතිවරණයක් තිබ්බා. මේ මැතිවරණයෙන් මුක්තසා අල් සදාගේ පක්ෂය වැඩි ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවේ ආසන 70කට අධික සංඛ්‍යාවක් ඔවුන් ලබාගෙන තියෙනවා. විශාලම පක්ෂය බවට ඔවුන් පත්තලා තියෙනවා. නමුත් ඔවුන්ට තනිකර බහුතර බලයක් නැති නිසා තවමත් ඉරාකයේ සභාග ආණ්ඩුවක් පිහිටවන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කඩේමි අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමට විරෝධය පාමින් තමයි මේ විදිහට කැරලිකරුවන් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තියෙන්නේ. මේ දැන් මේ වෙනකොට ඒ කැරලිකරුවන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. මේ පාර්ලිමේන්තුව පිහිටලා තියෙන්නේ බැග්ඩාඩ් නුවර ග්‍රීන් සෝන්, එහෙමත් නැත්නම් ඉතාමත්ම අධි ආරක්ෂිත කලාපයක් හැටියට සලකන ඉරාකයේ පුරහම වැඩිම ආරක්ෂාවක් සපයන ඒ ප්‍රදේශේ. නමුත් එසේ තිබුණත් මේ කැරලිකරුවන්ට පුළුවන් වුණා මේ සතියේ බදාදා වෙනකොට පාර්ලිමේන්තුවට ඇතුල් වෙලා පුටු උඩ නැගලා නටමින් ගී කියමින් මේ පාර්ලිමේන්තුව හැල්ලුවට පත් කරන්න. ඉතින් දැන් පක්ෂ නැවතත් එකතු වෙලා උත්සාහයක් ගන්නවා අලුත් නායකයෙක් පත් කර ගැනීමට. ඉතින් මැතිවරණයක් තිබුණත් ඉරාකයේ අපොහොසත් වෙලා තියෙනවා ස්ථාවර ආණ්ඩුවක් පීටවා ගැනීමට. ඉතින් ඒ සාකච්ඡාවලට බලපෑමක් හැටියට තමයි මුක්තසා අල් සදා කියන මේ ආගමික නායකයා ඔහුගේ පිරිස මෙහෙවලා තියෙන්නේ.
දැන් ඔය ආකාරයෙන් බොහොම කලබලකාරී වාතාවරණයක් මීට වසරකට විතර කලින් තිබුණා මේ මියන්මාරේ. මියන්මාරේ පැවති රාජ්‍යපාලනය බිඳවැටලා මේ හමුදා පාලනයකට නතු වුණා. හමුදා ජුන්ටාවක් යටතේ ක්‍රියාත්මක වන මේ ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම තාමත් අපි හරියට සලකා බැලුවොත් ලෝකේ ලොකු පිළිගැනීමක් නැහැ. මියන්මාරයේ පිළිබඳව මේ සතිය තුළදී විශේෂයෙන් අවධානයට ලක්ුණේ සිරකරුවන් 4 දෙනෙකු සඳහා මරණීය දඬුවම් නියම කරන්නට මේ හමුදා ජුන්ටාව කටයුතු කිරීම නිසා. වසර ගණනාවකට පස්සේ මියන්මාරයේ මේ ආකාරයෙන් මේ නැවතත් මරණ දඬුවම් ක්‍රියාත්මක වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දැඩි අවධානය යොමු වුණා. ආරක්ෂක කවුන්සිලයේ මොකද කියන්නේ, හමුදා ජුන්ටාව පැත්තෙන් මොනවද අපිට තොරතුරු වාර්තා වෙන්නේ, ඇයි ඔවුන් නැවතත් මේ මරණ දඬුවම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට උත්සුක වෙලා තියෙන්නේ, මේ කරුණු පිළිබඳව අපිට මොනවද වාර්තා වෙන්නේ?
මේ මරණදණ්ඩට ලක් කරපු පුද්ගලයන් 4 දෙනා ඔවුන් අන්සන් සූචිගේ පක්ෂයට සම්බන්ධ ඒ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණුත් ඉන්නවා. ඔවුන් අන්සන් සූචිගේ NLD පක්ෂයේ, නැත්නම් නැෂනල් ලීග් ෆෝර් ඩෙමොක්‍රසි කියන පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන්. ඔවුන්ව මේ විදිහට ඝාතනය කළා තියෙන්නේ ඔවුන්ගෙන් මේ මිලිටරි ජුන්ටාවට තියෙන තර්ජනයක් ගැන සලකලා ඒ තර්ජනය අවම කරගැනීමට තමයි ඔවුන් මේ විදිහට මේ ස්ථිරකරුවන් මරලා තියෙන්නේ. මෙතනදී සුවිශේෂ කාරණාවක් වුණා දිලුක්ෂේ, මොකද මේ මියන්මාරයේ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව යම්කිසි බෙදීමක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවත් මේ අවස්ථාවේදී මියන්මාරයේ මිලිටරි ජුන්ටාවට යම්කිසි විදියකට පක්ෂපාතීත්වයක්, එහෙම නැත්නම් ඔවුන්ව විවේචනය කරන්න අකමැති ස්වරූපයක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව මියන්මාරයේ මිලිටරි පාලනය දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා මෙවැනි ඝාතන මින් ඉදිරියට නවත්තන්නටයි කියලා. මෙතනදී විශේෂයෙන්ම ඉන්දියාව දැඩි ලෙස මේ පිළිබඳ ඔවුන් ප්‍රකාශ කළයි කියලා වාර්තා වෙනවා. මීට කලින් අවස්ථාවලදී ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලයේ තියෙන චීනය සහ රුසියාව බොහෝ අවස්ථාවලදී මියන්මාරයේ ඒ මිලිටරි ජුන්ටාව බේරා ගැනීමට කටයුතු කළ තිබුණා. නමුත් මේ අවස්ථාවේදී මියන්මාරයේ මිලිටරි ජුන්ටාව ඒ මොකක් හරි රෙඩ් ලයින් එකක් ඒගොල්ලෝ පන්නලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවට ඔවුන්ට පක්ෂපාති උදවියටත් පිළිගත නොහැකි විදියට ජුන්ටාව මේ අවස්ථාවේ කටයුතු කරපු නිසා තමයි ඒ දැඩි දෝෂාරෝපණයට ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඒ විදියට දෝෂාරෝපණයට ලක් වෙලා තියෙන්නේ.
යුක්‍රේනයේ පිළිබඳව අවධානයට ලක්කරතින් මේකත් තවත් මේ ලෝකයේ අර්බුදකාරී කලාපයක්නේ. ඔබ දැන් මේ පිළිබඳව අවබෝධයෙන් සිටින්නේ. දැන් මේ දවස්වල වැඩිපුරම යුක්‍රේනය රුසියාව ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා බහ කරද්දී අමල් බොහෝ දෙනෙක් කතා බහ කරන්නේ සහ අවධානය යොමු කරන්නේ මේ ලෝක ආහාර අර්බුදයක් තියෙන කාලවකවානුවක ඒ පිළිබඳව අවධානයක් තියෙන කාලවකවානුවක යුක්‍රේනයේ තියෙන මේ ආහාර නිෂ්පාදන කොහොමද යුක්‍රේනයෙන් එළියට ගන්නේ කියලා මිට කලින් අපි මේ සම්බන්ධව කතා බහ කරද්දී විශේෂයෙන් කතා බහ කළා යුක්‍රේනයේ ධාන්‍ය වර්ග රුසියාව විසින් අත්පත් කර ගැනීම සිදු කරන ආකාරය සහ ඒ පිළිබඳව නැගෙන චෝදනා. දැන් මේ වෙනකොට යුක්‍රේනයේ තියෙන මේ ධාන්‍ය වර්ග කළු මූද හරහා කෙසේ හෝ පිටතට ගැනීමට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම යටතේ සිදු කරන ක්‍රියාදාමයේ අලුත්ම තත්ත්වය මොකක්ද කියලත් මම විමසා දැනගන්න කැමතියි.
ඔදිලක්ෂී, පහුගිය සතියේ රුසියාව යුක්‍රේනය එකඟතාවයකට ආවා. මේ එකඟතාවයට තුර්කිය සහය ඇතිව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේකට දායක වුණා. ඒ අනුව කළු මුහුදේ තියෙන ඒ වරායන් හරහා යුක්‍රේනයේ තියෙන අතිවිශාල ධාන්‍ය ප්‍රමාණය පිටරටවල වලට යවන්නට දැන් එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව දැන් ක්‍රියා කරනවා කියන වාර්තා වෙනවා. ඉතින් මේක ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් කාරණාවක්. මොකද මුළු ලෝකයේම ආහාර මිල ඉහළ යෑමට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන මේ යුක්‍රේන යුද්ධය, මේ යුද්ධේ නිසා ඇතිවෙච්ච තෙල් මිල ඉහළ යෑමට අමතරව යුද්ධේ නිසා යුක්‍රේනය සහ රුසියාවේ කියන මේ රටවල් දෙකේම තියෙන ධාන්‍ය වෙනත් රටවලට යවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ධාන්‍ය ප්‍රවාහනය කරගන්න බැරි නිසා ලෝකයේම ආහාර මිල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ ඒ නිසාම තමයි මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් මේ කාරණාවට මැදිහත් වෙලා දැන් එකඟතාවයක් ඇති කරගත්තා. නමුත් ගිය සතියේ රුසියාව විසින් එල්ල කරපු ප්‍රහාරයක් නිසා ඔඩෙසා වරායේ තිබිච්ච යාත්‍රාවකට දැඩි හානි සිද්ධ වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මේ ගිවිසුම යම්කිසි විදිහකට පසුබෑමකට ලක් වුණා. නමුත් නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුර්කියත් මැදිහත් වෙලා මේ කාරණාව යම්කිසි ප්‍රමාණයට සමනය කරගෙන මේ ලෝකයේ තියෙන ඉතාමත්ම හදිසි අවශ්‍යතාවය සැලකිලට අරගෙන දැන් මේ සතියේ ඉඳලා නැවතත් යුක්‍රේනයේ නිෂ්පාදිත ධාන්‍ය පිටරට යැවීමේ කටයුත්ත ආරම්භ කරන්න ඒ වැඩ පිළිවෙල දැන් එකඟතාවයකට ආවයි කියලා වාර්තා වෙනවා. මේක නිරීක්ෂණය කිරීම එහෙම නැත්නම් මේක ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තුර්කිය මැදිහත් වෙලා කටයුතු කරනවා. මොකද මේ ධාන්‍ය තුර්කිය හරහා තමයි අනිකුත් රටවලට යවන්නට කටයුතු කරලා තියෙන්නේ.
ලෝකයේ දේශපාලනික තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී මේ ඉන්දියාව කෙරෙහිත් අවධානය යොමු වුණා. මොකද පළවෙනි වතාවට ඉන්දියාවේ ජනාධිපති තනතුරට පත්වෙනවා ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාවක්. ඇය ද්‍රෞපදී මර්මෝ. ඇය කවුද? ඇගේ ගෝත්‍රය මොකක්ද? මේ ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාවක් ඉන්දිය දේශපාලනයට ප්‍රවිෂ්ට වෙලා මෙතරම් ඉහළ ස්ථානයක් දක්වා ආපු මේ ගමන මොකක්ද? ඒ සම්බන්ධව ටිකක් අවධානය යොමු කරන්න කැමතියි. මොකද ද්‍රෞපදී මර්මු ජනාධිපති තනතුරෙහිදී උරුම දුන්න මේ සතියේ සඳුදා. අමල්, මේ ඇගේ වටපිටාව මොකක්ද?
දිලක්ෂී, ඇය 64 ඇවිරිදී පාඨශාලාචාරිණියක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ එක්කම ඇයගේ ප්‍රාන්තේ ඔඩිෂා ප්‍රාන්තේ ගවන එහෙමත් නැත්නම් ඒ ආණ්ඩුකාරවරිය හැටියටත් මීට කලින් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රථම අවස්ථාවට මේ ට්‍රයිබල් ලීඩ කෙනෙක් එහෙමත් නැත්නම් මේ ගෝත්‍රික සමාජයේ නායිකාවක් හැටියට හිටපු ඇයට මේ තනතුර ලැබීම බොහෝ විට මේකට ප්‍රධානම කාරණාවක් වුණේ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය ඇයට ලබා දුන්නු සහය නිසා. ඉතින් ඇයට මේ ඉන්දියාවේ මන්ත්‍රණ සභා දෙකේම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වුණේ මොකද ඇය තමන්ගේ ප්‍රදේශයේ මේ ඔඩිෂා ප්‍රාන්තයේ ළමයින්ගේ අධ්‍යාපනය සඳහා ඇය කරලා තියෙන කැපවීමත් ඒකම ඒ ප්‍රාදේශීය නායකයෙක් හැටියට තමන්ගේ ඒ වර්ගයේ අයට සමාජයේ ඉහළට එන්නට ඇය විසින් මීට කලින් අරගෙන තියෙන පියවර නිසා ඇයගේ ඒ කටයුතු වලට පිළිගැනීමක් හැටියට තමයි මේ විදිහට ඇයව යෝජනා කරලා තියෙන්නේ ඉන්දියාවේ ජනාධිපති ධුරයට. මේක බොහෝ වෙලාවට අපි කියන මේක සෙරමෝනියල් එකක්, එහෙම නැත්නම් මේ තනතුර විධායක බලයක් තියෙන තනතුරක් නෙමෙයි. නමුත් ඒක සංකේතාත්මකව ඉතාමත්ම ප්‍රබල දෙයක් හැටියට සලකනවා. ඇත්තටම ඇය මේ පත්වීමත් එක්කලා චීනේ ජනාධිපති ෂී ජින්පින් ඇයට ඉතාමත්ම ෂණිකෙන් සුබපතල තියෙනවා. ඒ එක්කම සඳහන් වෙනවා ඇයගේ ගමේ ඇය තමයි කියලා එකම දියණිය පාසල් යන්න වරම් ලැබපු ඇය IT වෙන්නේ ශාන්තාල් කියන ඒ ගෝත්‍රික කණ්ඩායමට. මේ ගෝත්‍රික කණ්ඩායමේ කාන්තාවන්ට එකරම් තැනක් තියෙනවා කියලා අපිට දැනගන්න අවස්ථාවක් නේ. නමුත් ඇය තමයි ප්‍රථම දියණිය, එම ඇයගේ ගමේ අධ්‍යාපනයක් ලබන්න වරම් ලැබපු. ඉතින් ඇය මේ විදිහට ඒ ගමෙන් ආරම්භ කරපු ගමන පසුව ඉන්දියාවේ තියෙන ඉහළම දේශපාලන තනතුර දක්වා ගමන් කිරීම ඉන්දියාවේ දැනට කොන් වෙලා තියෙන සමහර ගෝත්‍රික කණ්ඩායම් වලට විශාල පිළිගැනීමක් හැටියට මේ අවස්ථාවේදී නම් කළා තියෙනවා.
අමල්, අපි ඔබට බොහොම ස්තුතියි කියන ගමන් වැඩසටහනින් සමුගන්නවා. අමල් ජයසිංහයි ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මේ තොරතුරු වාර්තාකරණයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වුණේ. එහෙමනම් අමල්, අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂාංගයෙන් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දෙලොක්සි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.